අද අපේ පාඩම භාෂාව මුල් කරගෙන රටවටා කරන චාරිකාවක්නේ. ඉතින් මේ චාරිකාව යන්න කලින් අපි හඳුනා ගන්නම ඕනි දුවේ පුතේ, මේ භාෂාව කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ, මේ ලෝකයේ භාෂාවක් ඇති එකම සත්ව කොට්ටාශය මිනිසා පමණයි. භාෂාව ඇත්තම කිව්වොත් දුවේ පුතේ පරිණාමයක ප්‍රතිඵලයක්. මානව පරිණාමය වගේම භාෂාවත් පරිණාමය වුණා. එතකොට අවුරුදු දහස් ගණන පෙර මේ භාෂාව නිර්මාණය වුණා කියලා අපි හැමෝම දන්නවා. ඇයි දුවේ පුතේ මේ භාෂාවක් නිර්මාණය වුණේ? දුවේ පුතේ, භාෂාව නිර්මාණය වෙන්න, එහෙම නැත්නම් භාෂාවක ප්‍රධානම කාර්යය තමයි සංනිවේදනය. දුවේ පුතේ, මේ සත්වයා නැත්නම් මේ මිනිසා කියන්නේ සමාජශීලී සත්වයෙක්. එතකොට මිනිසා සෑම විටම උත්සාහ ගන්නවා අනෙත් අය සමග තොරතුරු හුවමාරු කරගන්න. ඒ කියන්නේ අදහස් හා තොරතුරු හුවමාරු කරගන්න. එහෙනම් මේ අදහස් හා තොරතුරු හුවමාරු කරගන්න එක තමයි අපි හඳුන්වන්නේ සංනිවේදනය කියලා. එහෙනම් භාෂාවක මූලිකම කාර්ය වෙන්නේ සංනිවේදනය. දුවේ පුතේ, ඒ අරුණාම චින්තන ශක්තියේ මූලික උපකරණයත් අන් කිසිවක් නෙවෙයි, භාෂාවමයි. ඒ කියන්නේ සිතීමේ ශක්තිය. සෑම දෙයක්ම සිතන්න මිනිසු යොදාගන්නේ භාෂාව. අකුරු මූලික කරගෙන දුවේ පුතේ වචන හැදෙනවා. වචන මූලික කරගෙන වාක්‍ය හැදෙනවා. වාක්‍ය මූලික වෙලා ඡේද හැදෙනවා. එහෙනම් අකුරු, වචන, වාක්‍ය, ඡේද ඇසුරෙන් තමයි දරුවනේ මේ මිනිසුන්ගේ ශක්තිය, චින්තන ශක්තිය ගොඩ නැගෙන්නේ. මෙම ශක්තියෙන් තමයි දුවේ පුතේ ලෝකේ අපූරු නිර්මාණයන් බිහි වෙන්නේ. භාෂාව ගැන කතා කරන අනුපමා මැඩම්, අපි සඳහන් කළ යුතුම කාර්ය වෙන්නේ මොකද්ද කිව්වොත්, මානව සංස්කෘතියේ පදනම භාෂාව. සංස්කෘතිය අතින් අතටපත් වෙන්නේ, මූලික වෙන්නේ මේ භාෂාව. එහෙනම් මිනිසා සත්ව ලෝකේ සෙසු සමාජිකයන්ට වඩා විශිෂ්ට තත්වයක් අත්පත් කරගෙන ඇත්තේ භාෂාව නිසා කියන එක දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඇති. ඒ නිසා භාෂාවේ විවිධතා, විෂමතා හැදෑරීම මානව සමාජයේ උන්නතියට හේතු වෙනවා කියන එක දුවේ පුතේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි. උන්නතියට, ඒ කියන්නේ දියුණුවට හේතු වෙනවා කියන එක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි. ඉතින් දුවේ පුතේ, රටවටා එකිනෙකට විවිධ වූ පද රටා සොයාගෙන යන ගමනේදී අපි ඔන්න දැන් භාෂාව ගැන පුංචි අවබෝධයක් ලබා ගත්තා. එහෙනම් දැන් හැරෙමු අපේ පාඩමට. මොකද්ද පාඩම? රටවටා පද රටා. පාඩමේ මාතෘකාවම හරිම ආකර්ෂණීයයි නේද මැඩම්?
ඔව්,
හරිම ආකර්ෂණීය මාතෘකාවක්. ඒ වගේමයි පාඩමත් හරිම ආකර්ෂණීයයි. හැබැයි දුවේ පුතේ, ඔයාලා අවබෝධ කරගන්න මේ පාඩමේ අන්තර්ගතය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි ප්‍රාදේශික උපභාෂා, එහෙම නැත්නම් අපි හඳුන්වන ප්‍රාදේශික ව්‍යවහාර. දෙවැනි කොටස තමයි දුවේ පුතේ පරිමිත භාෂා. එහෙනම් මුලින්ම අපේ අවධානය යොමු කරමු මේ ප්‍රාදේශික උපභාෂා ගැන.
ඔව්, හොඳයි ඉඳුනිල් මැඩම්. අපි අපේ අනන්‍යතාවය රකින්නේ ජාතිය, ආගම, භාෂාව තුලින්. අපි අපේ ලංකාවේ මහා ජාතිය විදියට හඳුන්වනවා සිංහල ජාතිය. භාෂාව සිංහල. සිංහල භාෂාවේ කතා විවහාරයේ ලංකාව පුරා භාවිත වෙන්නේ එකම රටාවකින් නම් නෙවෙයි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුළු වශයෙන් හරි වෙනස්කම් දකින්න තියෙනවා. මේ වෙනස් වීමට බලපාන විවිධ සාධක කීපයක් මං ගෙන හර දක්වන්න කැමතියි. ඔබේ දැනුම වර්ධනයට බලපාවියයි හිතන නිසා මම මේ විවිධ කියන වචනය මෙන්න මේ විදිහට අර්ථ දක්වනවා ඉඳුනිල් මැඩම්. ඒ තමයි අපේ ඉඳුනිල් මැඩම් කිව්ව උපභාෂා භූගෝලීය සාධක. ඒ කිව්වේ කඳුකර, තැනිතලා, වෙරළබඩ, ඔය ආදී වශයෙන් අපි බෙදිනනේ තියෙන්නේ. ඊළඟට ඒ වගේම අපේ සංස්කෘතික සාධක. ඒ කියන්නේ ආගමික, ජාතික වශයෙන් අපි ඉඳුනිල් මැඩමත් මතක් කරා සංස්කෘතිය කියන්නේ භාෂාවට වැදගත් මංගයක් කියලා. එතකොට ද්‍රවිඩාය භාවිතා කරන වචන, ඉංග්‍රීසි සංස්කෘතියේ තියෙන වචන, සිංහල සංස්කෘතියේ තියෙන වචන. උදාහරණයක් විදිහට වැදි ජනතාව මයංගන ප්‍රදේශයේ දෙමළ මිශ්‍රිත භාෂා රටාවක් තමයි කතා කරනව අපිට දැක ගන්න ඉන්නේ දැනින්නේ ඉඳුනිල් මැඩම්. ඒගොල්ල කතා කරන භාෂා විලාසය, ශබ්ද රටාව පවා හරිම නුහුරුයි. ඊළඟට මම තුන්වෙනි කාරණාව විදිහට අර විවිධ කියන වචනේ අර්ථ දක්වනවා මේ පාඩමේදී. ජීවන වෘත්තීන් අනුව අපේ ඉඳුනිල් මැඩම් කිව්වා පරිමිත භාෂා කියලා. මෙන්න මේ පරිමිත කියන එක මෙන්න මේ අටතටයි වැටෙන්නේ. අපේ පාඩමේ මේ මාතෘකාව සාකච්ඡා කරනවා අපේ ඉඳුනිල් මැඩම්. පසුව ගොවිතැන් කරන, හේන් කොටන, පතල් කණින, දීවර වෘත්තියේ නියැලෙන මේ රැකියා ආශ්‍රිතව භාවිතා කරන භාෂාව ඉඳුනිල් මැඩම් සාමාන්‍ය වහරිදිත් අපිට දැක ගන්න ලැබෙනවා මේ අපේ භාෂාව. මෙන්න මේ අනුව මම මේ විවිධ සාධක කීපය කියන එක තමයි ඔය අර්ථ දක්වුවේ. මේ විවිධ සාධක යටතේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශේෂිත වෙච්ච භාෂා විවහාරය අපි හඳුන්වනවා ප්‍රාදේශීය විවහාර විදිහට. එතකොට දුවේ පුතේ මේ ප්‍රාදේශීය විවහාර අපි ඉගෙන ගන්නේ අද ඊයේ නෙමෙයි. අපි 10 පන්තියේදී තියෙනවා අපිට පාඩමක් නේද ඉඳුනිල් මැඩම්?
අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ අනුපමා ගුරු මහත්මිය, මේ රටවටා පදරටා පාඩමත් සමගම 11 පන්තියේ
බද්ධ වෙන
පාඩමක්
ප්‍රාදේශික විවහාර කියලා. ඒක මතක් කරන්නේ නැතුව අපිට මේ සංචාරය චාරිකාව ආරම්භ කරන්න බෑ. හොඳයි දුවේ පුතේ, මම මේ සංචාරයේ මේ චාරිකාව පටන් ගන්න මෙන්න මෙහිම මොනරාගල ජනමහර ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා. මොනරාගල හරි ප්‍රසිද්ධයි හේන් ගොවිතැනට. එතකොට හේන වටා බඳින වැටට අපි කියනවා, අපි සාමාන්‍යයෙන් කියන්නේ වැට වල් බඳිනවා කියලානේ. ඒත් මොනරාගල ජනතාව වැටන් බඳිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වල් කියන වචනේ වෙනුවට අනුස්වාරය භාවිත කරන උන් අල් නයන්න ශබ්දය. දොරවල් දොරං වෙනවා, ඇලවල් ඇලං වෙනවා, ඊළඟට ලිඳවල් ලිඳං වෙනවා. හරි, ඊළඟට මගේ කියන අර්ථය දක්වන්න අපි මගේ දුව, මගේ මහත්තයා, මගේ අම්මා, මේ මගේ කියන එක ඒගොල්ලෝ අර්ථ දක්වන්නේ මයි කියන වචනේ, මයි දුව, මයි පුතා, මයි අම්මා යනාදී විදිහට. ඊළඟට කැඩුවා කියන එක කඩව්වා කියලයි පාවිච්චි කරන්නේ. නිදාගත්තා කියන එකට ඒගොල්ලෝ භාවිතා කරන්නේ කුදහව්වා කියන වචනේ. විසිකලා කියන එකට ඒගොල්ලෝ භාවිතා කරන්නේ ගමහව්වා කියන වචනේ. අපි දරුවෝ නිදි කරනවා නිඳුනිල් මැඩම්. මොනරාගල වැසියෝ නිදි කරන්නේ නැහැ, පුන්නව්වා. දරුවෝ පුන්නනවා ඒගොල්ලෝ. ඊළඟට පෑව්වා කියන එක වැස්ස පෑව්වා, වැස්ස පෑය කියලා කියන්නේ. දැක්කා කියන එකට ඒගොල්ලෝ භාවිතා කරන්නේ දුටා කියන වචනේ. වෙලා කියන මොනවා හරි, වහන් වෙලා හරි, ඈත් වෙලා හරි කියනවනම් වීලා කියලා තමයි පාවිච්චි කරන්නේ. අනාදරයෙන් කරන සහ ආදරයෙන් කරන විධාන තියෙනවනේ අපේ භාෂාවේ. කරපං කියන එක ආදරයෙන් කරන විධානයක්. හැබැයි මොනරාගල වැසියෝ කරප කියලයි කියන්නේ. බලපං කියන එක කියන්නේ බලප කියලයි. වරින් කොයි, දුවපං කොයි, අන්න අර කොයි කියන වචනේත් ඒගොල්ලෝ ඒ ප්‍රාදේශීය විවහාරයක් විදිහට පාවිච්චි කරනවා. ඊළඟට මෙන්න මේ වාක්‍ය පොතේ සඳහන් වෙනවා පුතේ, අපේ පෙළ පොතේ. වැස්ස වහින්ටත් පෑව්වා කියලා මැඩම්ට තේරුණා දේ වචනේ. වැස්ස වහින්ටත් පෑව්වා, ඒක ටිකක් අපහැදිලි නේද?
අනිවාර්යයෙන්ම අපිට පොඩ්ඩක් තේරුම් ගන්න අපහසුයි
වචනේ. වහින්ටත් කියන්නේ දරුවනේ වහිද්දි, වැස්ස වහිද්දි පෑව්වා, පෑයා කියලායි පාවිච්චි කරන්නේ. ඊළඟට නැත්තං කියන වචනයට බොහෝ විට ඒගොල්ලෝ නැට්ටං කියන වචනය පාවිච්චි කරනවා. මෙන්න මේ වචන ටික මම හිතුවද වේ පුතේ, අපේ විභාගය ඉලක්ක කරගෙන හැමදාමත් අහන ප්‍රශ්නවලට මෙන්න මේ වචන එනවා. ඒ තමයි ඉරිඟු කරල් වලට ඒගොල්ලෝ කියන්නේ ඉඟුරු කරල්, ඉරුංගස්. අපි අඹ ගෙඩියක් කපනවා කියන එකට යාලා කියන්නේ පැපොල් ගෙඩියක් කපනවා. පැපොල් ගෙඩියක් කෑවද? වට්ටක් කවලට කියනවා පුහුල් කියලා. කොකිස් කියන්නේ කිරි අලවලට. කොහොමද අපි ගිහින් කිරි අල ඉල්ලවොත් ඒගොල්ලෝ ඉල්ලන්නේ මොනරාගල වැසියෝ කොකිස් සිව්වා කියලා. කිරි අල ඉව්වා කිව්වොත් කොකිස් සිව්වා කියලා. ඊළඟට ඒගොල්ලෝ හරි අකමැති කුරුල්ලා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒක නරක වචනයක්, අසභ්‍ය වචනයක් කියලා.
පොතේම සඳහන් කරලා
සඳහන් කරලා කියනවා. ඔව්. ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ කුරුල්ලට සකලයා කියන වචනේ. හරි අමුතු වචනයක් නේද ඉඳුනි මැඩම්?
ලස්සන වචනයක් නේද?
සකලයෝ අඹන්ට යනවා කියලා කියනවා, සකලයෝ කුරුල්ලෝ එළවනවා කියන වචනේට. එතකොට ওই පුංචි ළමයි හීනේ අස්වැන්න කණ්ඩේන කුරුල්ලෝ දැක්කම වැඩිහිටියෝ කියනවා, ඕගාපං කීගාපං, මොකටද මේ කුරුල්ලෝ කෑ ගහලා එළවන්නේ කියන වචනේ තමයි මේ කියන්නේ. තවත් වචනයක් තියෙනවා මේ අපේ ඉඳුනිල් මැඩම් මේ වගේම ටිකක් අර අසභ්‍යයි කියලා ඒගොල්ලෝ හිතන ලෙල්ල කියන වචනය. ලෙල්ල කියන්නේ ඒගොල්ලෝ හරි අකමැති. පොල් ලෙල්ල වෙනුවට ඒගොල්ලෝ කියන්නේ පොල් කටුව, එහෙමත් නැත්නම් පොල් කටුව, එහෙමත් නැත්නම් පොල් පොත්ත කියලා. පොල් පොත්ත කියලා අපිටත් ඒ වචන නුහුරුයි. ඒක පාරට කියා ගන්නත් අමාරුයි සමහර වෙලාවට. එතකොට පොල් එලි ගහනවා කියලා තමයි අපි උඩරට ගැමියෝ භාවිතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පොල් ගෙඩි
සාමාන්‍ය වහර එලි ගහනවා.
ඔව්. හැබැයි මේ මොනරාගල වැසියෝ කවදාවත් පොල් එලි ගහන්නේ දුවේ පුතේ. ඒගොල්ලෝ පොල් ඔයනවා. ඔන්න ඔය විදිහට බොහෝම අපූරු භාෂා විලාසයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැනගත්තා මොනරාගල වැසියන්ගේ මොනරාගල බස් වහර, ඒගොල්ලන්ට ආවේනික ප්‍රාදේශීය විවහාරය. මං කැමති ඉඳුනිල් මැඩම් මොනරාගලින් අපි ගියොත් කොහොමද රුහුණු ප්‍රදේශයට මේ චාරිකාව දිගටම අරගෙන?
අනිවාර්යයෙන්ම අපි චාරිකාවේ දෙන්න මෙපැයි අද. දුවේ පුතේ, දැන් අනුපමා මැඩම් සඳහන් කරා මොනරාගල ජනවහර ගැන වෙනදා වගේ නම් අහගෙන ඉඳලා බෑ. අද ඔයාලා ඔය පොත ළඟ තියාගෙන පොදු වහර සහ ප්‍රාදේශික ව්‍යවහාරය කියන වගුවක් සකස් කරගෙන ලස්සනට දැන් සකස් කරගන්න. ඔන්න දැන් අපි මොණ්ඩාගඩ ජනවහර කතා කරා නේද? ඔයාලගේ පාඩම අවසාන වෙනකොට වගුව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනි. ඒක තමයි අපේ මේ එකම උත්සාහය. හොඳයි දුවේ පුතේ, අපි දැන් එහෙනම් අපේ චාරිකාව යමු රුහුණු ප්‍රදේශයට. කොටිම කිව්වොත් රුහුණු උපභාෂාව. දුවේ පුතේ, මම මේ මාතෘකාව කතා කරන්න කලින් මේ උපභාෂාවක් පැතිර පවත්නා ප්‍රදේශය අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ උපභාෂා කලාපයක් කියලා. උපභාෂා කලාපයක් කියලා. එතකොට දැන් අපි ඉදිරියේ කතා කරනවා උපභාෂා කලාප කීපයක් ගැන. මම දැන් මේ කතා කරන්න යන්නේ රුහුණු උපභාෂා කලාපය ගැන. එහෙම නැත්නම් අපිට ඕක හඳුන්වන්න පුළුවන් දකුණු පළාතේ ජනවහර කියලා. වැරද්දක් නැහැ. ඒ කියන්නේ හොඳින් අවබෝධ කරගන්න අද දකුණු පළාත වශයෙන් හැඳින්වෙන ප්‍රදේශයකට විශේෂ වූ උපභාෂාව තමයි අපි මේ හඳුන්වන්නේ රුහුණු උපභාෂාව කියලා. දැන් දුවේ පුතේ, ඔන්න අවධානය යොමු කරන්න ඕනි ඔයාලා වැල්ල බඩ පත්තුව, ගඟ බඩ පත්තුව, හිනිදුම් පත්තුව, තල්පේ පත්තුව, ගිරුවා පත්තුව, මාගම් පත්තුව යන ප්‍රදේශ තමයි අපි මේ කතා කරන රුහුණු උපභාෂා කලාපයට අයත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔයාලගේ පොතේ සඳහන් කරලා තියෙන නිසා විශේෂ අවධානයක් මේ සඳහා යොමු කරන්න ඕනි. දැන් ඔය පත්තුව පත්තුව කියනකොට ඔයාලට පොඩි නුහුරක් දැනෙන්න ඇති දුවේ පුතේ. මම ඒ ගැන පුංචි සඳහනක් කරන්නම්. දැන් ඔය මහනුවර රාජධානි සමයේ වගේ ඒ පාලන ප්‍රදේශ අනු කොටස් වලට බෙදුවා කියලා ඔයාලා දන්න ඇති ඔය ඉතිහාසයේ පාඩම් වලදී. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය කෝරළේ පත්තුව වගේ වචන නිර්මාණය වුණේ.
ඒක ආරක්ෂා කරන්න තව තනතුරක් හදලා බාර දුන්නා මේ කෝරළේ නායකයා අහවලා.
ඔව්, අනිවාර්යෙන්ම. ඔව්. එතකොට අන්න ඒ වගේ නා චූටි අවධානයක් යොමු කරන්න ඕනි ඔයාලා. මොකද අපි මේ විභාගයේ ඉලක්ක කරගෙන යන චාරිකාවක් නෙමේ දුවේ පුතේ. අපි මේවා ගැන අවබෝධය ලබා ගන්න ඕනි. අපි ගවේෂණය කරන්න ඕනි. මේ තොරතුරු හොයා ගන්න ඕනි. හරි ලස්සනයි. එහෙනම් දුවේ පුතේ, අපි දැන් අවධානය යොමු කරමු මේ රුහුණු උපභාෂාවේ තියෙන වචන කීපයක් ගැන. ඔන්න බලන්නකෝ දුවේ පුතේ, ඔයාලගේ පොතේ තියෙන වචන කීපයක්ම දැන් ඊට අමතර වචන කීපයකුත් අපි කියනවා. හොඳින් සවන් දෙන්න. එකක් තමයි මේ පොදු වහරේ පතුල. රුහුණු වැසියා පාවිච්චි කරන්නේ පල්ල කියලා. එතකොට දඬුවම, පොදු වහරේ දඬුවම එයාලා කියනවා අච්චුව කියලා. එතකොට දුවේ පුතේ, අපි හොඳින් දන්න උදැල්ල එයාලා හඳුන්වන්නේ අත්බරුව කියලා. ඒ එක්කම රණ්ඩුව, පොදුවහරේ රණ්ඩුව අපි දන්න එකනේ නේද? ඒක හඳුන්වනවා ආරෝව කියලා. එතකොට දුවේ පුතේ, ඔය කුස්සියේ තියෙන පිහිය රුහුණු උපභාෂාවේ හඳුන්වන්නේ කපන්නාව කියලා. ඒ එක්කම හරීම ජනප්‍රිය වචනයක් තමයි දුවේ පුතේ මේ ඇහැකි. ඒ කියන්නේ සාමාන්‍ය වහරේ පුළුවන්. පුළුවන් කියන වචනය ඇහැකි. ඔව්, අපිට හරි සමීප වචනයක්. ඒ වගේම අර අනුපමා මැඩම් සඳහන් කරපු අර ලෙලි ගහනවා කියන පොදු වහරේන වචනය මෙයාලා පාවිච්චි කරන්නේත් ඔයනවා කියලම තමයි.
ඒකම ප්‍රවේශයේදී මම කිව්වේ අර බඩේ අමාරුවට දෙවිල්ලට බොන
වැවර. ඔව්. ඒකම දුවේ පුතේ කතා කරනවා. මේක නම් ඔයාලා හොඳට අහලා ඇති. කතා කරනවා කියන්නේ රුහුණු වැසියා භාවිත කරන වචනේ තමයි. මොකද්ද? දොඩනවා. දොඩනවා. ඔය අපි කියන්න වෙලාවකට මක්කෙයි මේ දොඩන්නේ. මක්කෙයි, මක්කෙයි කියන්නේ මොකද්ද? එහෙනම් මොනවද කියන අදහස? මක්කෙයි කියන්නේ මොකද්ද? මොකද කියන වගේ අදහස. එතකොට සාමාන්‍ය වහරේ දඬුවම් කියන වචනයට එයාලා පාවිච්චි කරනවා සබුක්කුව කියන වචනය. ඔන්න අපට ගොඩාක් නුහුරි. ඔවා ලියා ගන්න ඕනි ඔයාලා. ඒ එකම විමසා බලනවා. ඒක නම් අපිට දන්න ඕම් බාණ්ඩක වචනේ හගිස්සනවා. හගිස්සනවා. ඒකම දුවේ පුතේ ඔයා, එහෙම නැත්නම් ඔබ කියන මේ සාමාන්‍ය වහර එයාලා හඳුන්වන්නෙම ඔහේ කියලා. අපි නම් ටිකක් තරහ යනවා නේද? ඔහේ කියද්දි. ඔව්. හැබැයි ඒක යාට සාමාන්‍ය වචනයක්. ඒ එක්කම දුවේ පුතේ ලස්සන වචනයක් තියෙනවා. අපි සාමාන්‍ය වහරේ පාවිච්චි කරන හිමිදිරිය එයාලා පාවිච්චි කරන්නේ කළු කපා එළිය. ඒ එක්කම මේ රුහුණු වැසියන්ට හරි සමීපයි මේ මුහුද. එතකොට මේ කරදිය එයාලා හඳුන්වනවා කරිජ්ජ කියලා. එතකොට මම කිව්වේ නෑ, දැන් ඔය මුලින්ම සඳහන් කරන්න තිබුණු වචනය තමයි පුංචි අම්මා. පුංචි අම්මා එයාලව හඳුන්වන්නේ බාල අම්මා කියලා.
හින්නි අම්මත් කියනවා.
ඔව්, හින්නි අම්මා කියලා කියනවා. එතකොට බාන්නකෝ, බාලම්මේ ඔය අත්බරුව ගෙනෙන්කෝ. මොකද්ද ඔය කියන්නේ? එතකොට පුංචි අම්මට කියනවා උදැල්ල අරගෙන එන්න කියලා. ඔන්න දුවේ පුතේ, අපි මේ සඳහන් කරේ වචන ස්වල්පයයි. ඔක්කොම නම් නෙමේ. ඔයාලා හොයන්න, ඔයාලා ආස වෙන්න මේව හොයන්න. තේරුණාද? එහෙනම් මොන රාගලින් රුහුණට අපි ගියා? අපි දැන් රුහුණෙන් අපේ චාරිකාව යමු උඩ රටට.
ඔව් ඉඳුනිල් මැඩම්, මේ අපි හරි ආඩම්බරයෙන් කියන්නේ උඩ රට, මේ අපේ උඩ රට ප්‍රදේශය කියලා නේද? අපි උඩ රට මිනිස්සු, උඩ රට ඉන්නේ මැණිකිලා නිලමිල කියලානේ අපි කියන්නේ. එතකොට මෙන්න මේ උඩ රට ප්‍රදේශයේ ජීවත් වෙන අපිටත් තියෙනවා ආවේනික විච්ඡ ප්‍රාදේශීය ව්‍යවහාර. අපි ජීවත් වෙන ප්‍රදේශයේ වර්තමානයේ මධ්‍යම පළාත, ඒ කිව්වේ ඔබ කවුරුත් හොඳින් දන්න නුවරඑළිය, මාතලේ සහ මහනුවර කියන දිස්ත්‍රික්ක තුනින් සමන්විත. එතකොට මෙන්න මේ පළාතේ කඳුකරය ඌව, කඳුකර ප්‍රදේශයේ ඉහළ ඌව කියලා හඳුන්වනවා. ඉහළ කඳුකරය හතර කෝරළේ කියලත් හඳුන්වනවා. හතර කෝරළේ විශේෂ උපභාෂාව කියලා. මං වචන කීපයක් සඳහන් කරන්නම්. අර ඉඳුනිල් මැඩම් සඳහන් කරා වගේ ඔබ ගවේෂණය කරන්න මේ පොතපත හොයලා බලන්න, හැකිනම් පොතක් නිර්මාණය කරන්න ඔබේ දැනුම වෙනුවෙන්. පොදු වහරේ කඳු බෑවුම් වල ගොවිතැන් කරන කුඹුරු කරන එක අපේ උඩරට ක්‍රමයේ හඳුන්වන්නේ හරි අපූර්ව වචනයකින්, හෙල් මලු වගාව කියලා. එතකොට පණිවිඩය, පණිවිඩය කියන්නේ පහිනය කියන වචනයෙන්. මෙන්න මේ පහිනේ ගිහින් දීපං කියලා කියනවා. ඊළඟට ඇතිලියට කියනවා අප්පල්ලේ කියලා. හරි. එතකොට කම්මැලියට, අපි කම්මැලියට කියන බොහොම අපූර්ව වචනයක් තියෙනවා. ඒ තමයි සෝමාරියා කියලා.
නේද? මේ දවස්වල අපේ දරුවන්ට නිතරම කියන වැති නේද?
සෝමාරියාවෙන් ඉන්නවා. සෝමාරියෝ වගේ ඉන්නේ මොකද කියලා. ඊළඟට අපේ පිරිමි අය අඳින වේට්ටිය හඳුන්වනවා කුලිච්චිම කියලා. අපි කුඹුරු කපලා, කුඹුරු කපලා ගොවිතැන් කරලා නේද ඉඳුනිල් මැඩම්, ඉස්සලාම වී කොටලා ගන්න හාල් දෙකඩ වෙනවනේ. ඒ දෙකඩ වෙන හාලට අපි කියනවා හුණු හාල්, හුණු සාල් කියලා.
හුණු සාල් අපිට පොත්.
හැබැයි මේ උඩරට ගැමියෝ පාවිච්චි කරන්නේ දෙකඩ සාල් කියලා. ඊළඟට හිරිකිතයි, අපෝ මට හිරිකිතයි කියන වචනේ, හිරි සිරිප්පාණිය කියන වචනයෙන් තමයි. මොකද ඔය සිරිප්පාණිය කියලා ඉවරලා අහන්නේ. ඊළඟට මේ වචනේ නම් අපිට හරියට ඇහෙනවා ගමේ ගොඩෙත් ඇහෙනවා, අපේ නගරබද ප්‍රදේශවල. අපේ සනුහරේ අය ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මේ සනුහර කියලා කියන්නේ දුවේ පුතේ පරම්පරාවට. ඊළඟට සාමාන්‍ය වහරේ නලවනවා කියන එක අර මොනරාගල වගේම උඩරටත් පුන්නනවා කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ හිතුවක්කාරයාට කියන අපූර්ව වචනයක් ගුත්තා කියන වචනය. එතකොට මෙන්න මේ මම බොහොම ටිකයි කිව්වේ, ඔබේ පෙළ පොතේ මීට වැඩිය වචන සඳහන් වෙනවා. මේ කාල වේලාවත් එක්ක අපි සංස්කරණය කරලා මේ වචන කීපය බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ. උඩ රටින් මං කැමති ඉඳුනිල් මැඩම් දිගා මඩුල්ලට අපේ ගමන අරගෙන යන්න.
අපි යමු දැන් දිගා මඩුල්ලට. දුවේ පුතේ, මේ වර්තමාන නැගෙනහිර පළාතට හා ඌව පළාතට අයත්, ඔන්න දැන් හොඳට අහගන්න, බින්තැන් පත්තුව, වැව්ගම් පත්තුව, පානමහා වෙල්ලස්ස පත්තුව. අන්නර පත්තුව කියන වචනේ ආපහු වෙනවා. හොඳට මතක තියාගන්න. යන ප්‍රදේශවල ව්‍යවහාර වන බස්වහර අපට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ මේ දිගා මඩුලු උපභාෂාව කියලා. එහෙම නැත්නම් දිගා මඩුලු ප්‍රාදේශික ව්‍යවහාර කියලා. දැන් අපි බලමු මේ දිගාමඩුල්ලේ භාවිත කරන වචන මොනවද කියලා. දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන වලහා මේ දිගාමඩුලු ප්‍රාදේශික ව්‍යවහාරේ නැත්නම් උපභාෂාවේ එයාලා පාවිච්චි කරනවා පරියා කියන වචනය. පරියා. හැබැයි මතක තියාගන්න තව වචනයක් තියෙනවා මේ වලහාට. ඒ තමයි අංකොල මිටියා. ඔය වචන දෙකම ලියාගන්න. මොකද ඔයාලට ඔය වචන දෙකම නිර්දිෂ්ටයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔය දෙකම ලියාගන්න ඕනි. ඒ අරුණාම දුවේ පුතේ වඳුරා අපි හැමෝම දන්න මේ වඳුරා දිගාමඩුලු වැසියෝ හඳුන්වන්නේ ගස් ගෝණා කියලා. ගස් ගෝණා කියලා. එතකොට කුඩා ලබු කැටය. කුඩා ලබු කැටය යාලා හඳුන්වනවා කුඩිත්තිය කියලා. ඔන්න නුහුරු වචනයක් කුඩිත්තිය. ඒකම දුවේ පුතේ අපි ඔය තෙම්පරාදු කරනවා නේද කෑම බීම. ඔය තෙම්පරාදු කරනවා කියන එක යාලා හඳුන්වන්නේ දුවා බානවා කියලා. ඔන්න මතක තියාගන්න. ඒ එක්කම යනවා. ඒ වචනාපරියක් අහලා තියෙනවා යනවා කියන පොදුවහර එයාලගේ භාෂාවෙන් හඳුන්වන්නේ පණං වෙනවා. පණං වෙනවා. එතකොට තනි කොටුව. මොකද්ද දුවේ පුතේ මේ තනි කොටුව කියන්නේ? ඔන්න මතක තියාගන්න හුදකලා වූ හේන හඳුන්වන්නේ තනි කොටුව නමින්. ඒ එක්කම ලස්සන වචනයක් තියෙනවා වයසක තැනැත්තා. වයසක තැනැත්තා හඳුන්වන්නේ යාලා බුඩා. බුඩා හොඳ සඳහන් කරගන්න. එහෙනම් වයසක තැනැත්තා බුඩා නම් මහලු කත. මහලු කත ලියාගන්න දරුවනේ හොටි අම්මා. හොටි අම්මා. ඒකම තව ලස්සන වචනයක් තියෙනවා කිරිබත්. අපි ආසයිනේ කිරිබත්. කිරිබත් මෙයාලා හඳුන්වන්නේ පුක්කා කියන නමින්. පුක්කා. ඔන්න සඳහන් කරගන්න. දැන් ඉස්කෝලේදී එහෙමනම් අපි ඕව කරා නම් ඔයාලා හොඳට හිනාවේ. ඔව්. හරි රසවත් පාඩමක්. නමුත් ඉතින් අපිට දැන් මේ පාඩම් කරන්න සිද්ධ වෙලා තියෙන දුවේ පුතේ මේ විදිහටනේ. දැන් ඉතින් අපි රස විඳිමු කොහොම හරි නේද? ඒ එක්කම දුවේ පුතේ හේමලයා. හේමලයා. මේ මල්ලි කෙනෙක් ගැන නම් නෙමෙයි කියන්නේ. හේමලයා කියන්නේ දුවේ පුතේ හෙවණැල්ලට. දිගාමඩලු උපභාෂාවේ හේමලයා කියන්නේ හෙවණැල්ල. බොහෝ වෙලාවට විභාගයට අහන වචනයක් ඔය වචනය. ඒකම තව ලස්සන වචනයක් තියෙනවා කායම. මොකද මේ කායම කියන්නේ? හොද්ද. හොද්ද. අපි භාවිත කරන හොද්ද සාමාන්‍ය වහරේ හොද්ද එයාලා භාවිත කරන්නේ කායම. ඒකම බල්ලා. බල්ලා එයාලා හඳුන්වන්නේ කෑටා කියලා. බහන ළමයි මොන්න තරම් අපූරුයිද? ආසිතින් නැද්ද ඔයාලට මේ වචන තව හොයන්න? ආපෞසරයක් නැවත නැවතත් කියන්නේ අපි මේ වචන ටිකක් පමණයි කියන්නේ. මීට අමතරව ඔයාලගේ පොතේ තව වචන රාශියක් තියෙනවා. තව වචන හොයන්න, රස විඳින්න අපි දැනගත යුතුයි මේවා. හොඳයි, මේ ළඟට අපි අපේ චාරිකාව දියත් කරමු. අනුපමා මැඩම් කොහටද?
සත්කෝරළේට.
සත්කෝරළේට.
ඔව්. සත්කෝරළේ වර්තමානයේ වයඹ පළාතට තමයි අයිති වෙන්නේ ඉඳුනිල් මැඩම්. වෑඋඩපත්, වෑඋඩ විල්ලි හත්පත්තුව රජවන්නිය සහ කුමාරවන්නිය ඇතුළත් දෙමළ හත්පත්තුවට අයත් අද නම් වශයෙන් කියනවා නම් කුරුණෑගල පුත්තලම කියන දිස්ත්‍රික්ක අදාළව තමයි මේ ප්‍රාදේශීය වහර ගොනු වෙලා තියෙන්නේ. එතකොට පොදු වහරේ උදෑසනට මේ සත්කෝරළේ මිනිස්සු කියන්නේ වයිතාලෙන්. වයිතාලෙන් මොකද අද වයිතාලෙන්
කුකුලත්.
ඔව්. කුකුලත් කරේ අරන් වයිතාලෙන් මොකද කියලා.
හරි ලස්සන වචන නේද අනුපමා මැඩම්.
අපිට එහෙම කිව්වොත් එහෙම දැන් අපි බලන මොකද්ද මේ
වයිතාලය කියන්නේ කියලා.
ඔව්. වයිතාලය කියන්නේ උදෑසනට. ඊළඟට අපි උදේ හවස අහන වචනයක්නේ රණ්ඩු වෙනවා කියන එක. දැන් මේ දවස්වල අම්මලාට නම් ওই වචනේ එපා වෙලා ඇති. දුවා දරුවෝ ගෙදර ඉන්න නිසා රණ්ඩුවට මේ සත්කෝරළේ වැසියෝ කතා කරන්නේ හබය කියන වචනේ. පිරිමි ළමයා හඳුන්වනවා කුඩ හලුවා කියන සුන්දර වචනේ. මහන්සි වෙලා වැඩ කරන එක. මේක නම් මේ අපිත් භාවිතා කරන වචනයක් නේද ඉඳුනිල් මැඩම්? මේ සුමේ ඉවරයක් වෙන්නේ නැහැ.
ඔව්. සාමාන්‍යයෙන්
මොකද්ද මේ සුමේ කියලා අපි කියනවා. අපේ අම්මලාගේ කටේ තියෙන වචනයක් මිද ඉතරම. සුමේ කියන එකෙන් අදහස් වෙන්නේ මහන්සි වෙලා වැඩ කරනවා කියන එක. හමු වෙනවා කියන එකට ඒගොල්ලෝ හරි අපූර්ව වචනයක් පාවිච්චි කරනවා ඉඳුනිල් මැඩම්. හදි ගැහෙනවා. එහෙමත් නැත්නම් මුලිච්චි වෙනවා.
ඒ වචනේ අපිට හුරුයි නේද? මුලිච්චි කියන වචනේ.
මුලිච්චි කියන වචනේ හුරුයි. ඊළඟට උත්සාහවන්ත වෙන එකට ඒගොල්ලෝ පාවිච්චි කරනවා තතනනවා කියන වචනය. නේද? බොහොම අනුප්‍රාස රසයෙන් පිරිච්ච වචනයක් නේ තතනනවා.
තතනනවා.
ඔව්. වගා ලිඳට ඒගොල්ලෝ කියන්නේ පතහා කියලා. ජටාව ඔළුවේ හේන් ගොවිතෙන් කරනකොට ගැට ගන්න ඔළුව වැහෙන්න ගැට ගන්න රෙදි කෑල්ලට ඒගොල්ලෝ කියනවා සම්බරේ මඳිනවා කියලා. හේන් කැටීමට හේන් කට කොටන එකට අපේ 10 පෙළපොතේ සඳහන් වෙනවනේ හේන් වගාව ගැන බොහොම අපූර්ව පාඩමක් වල අල්ලනවා කියලා තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් අපේ ඉඳුනිල් මැඩමුත් කිව්ව මමත් නැවතත් කියනවා දුවේ පුතේ මේ බොහෝම අල්ප වචන ප්‍රමාණයක් අපි මේ වෙලාවේදී ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙන හැර දක්වන්නේ. මං කැමති සත්කෝරලින් සබරගමුවට අපේ මේ රට වටා පද රටා චාරිකාව අරගෙන යන්න.
ඔව් එහෙනම් අපි දැන් යමු දුවේ පුතේ සබරගමුවට. දුවේ පුතේ මේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඔන්න නුහුරු වචන ටිකක්. කුකුළු කෝරළය, අටකලන් කෝරළය, කොළොන්න කෝරළය කියන ප්‍රදේශ තමයි මෙන්න මේ සබරගම උපභාෂාවට අයිති වෙන්නේ. මතකයින වචන ටික කුකුළු කෝරළය, අටකලන් කෝරළය, කොළොන්න කෝරළය. එතකොට අපි දැන් බලමු මේ සබරගම උපභාෂාව කොහොමද කියලා දුවේ පුතේ. ඔන්න බලන්න අපි සාමාන්‍යයෙන් භාවිත කරනවානේ අලියල්ලන පුද්ගලයා. අලියල්ලන පුද්ගලයා එයාලා හඳුන්වන්නේ පනිත්තලයා. ඔන්න මතක තියාගන්න හරිම නුහුරුයි අපට ඒ වචන පනිත්තලයා. එහෙනම් අලි අල්ලන පුද්ගලයා පනිත්තලයා නම් අලි ඇල්ලීම, අලි ඇල්ලීම එයාලා හඳුන්වන්නේ කුරුවේ රාජකාරිය. කුරුවේ රාජකාරිය ඒකම ඔන්න අපට පොඩ්ඩක් හුරු වචනයක් තියෙනවා. මොකද දන්නවද දුවේ පුතේ? පදිංචි වීම. සාමාන්‍ය වහරේන පදිංචි වීම එයාලා හඳුන්වන්නේ පැලපදියන් වීම කියලා.
ඕකනම් අපි ඒකනම් හරියට අහන වචනයක්
නේ. අපි සෑහෙන්ට අහන වචනයක් ඒක. තව ලස්සන වචනයක් තියෙනවා දුවේ පුතේ. වැස්ස. වැස්සට කියන්නේ ගඟුල බානවා. හොඳට මතක තියාගන්න ගඟුල බානවා. එතකොට දුවේ පුතේ මේ සබරගම උපභාෂාවේ විශ්‍රාමශාලා හඳුන්වන්නේ මඩම් කියලා. ඒ එක්කම කුඩා නිවස හඳුන්වනවා මඩු පැල කියලා. ඒ ඇරුණාම සූදානම. සූදානම එයාලා හඳුන්වන්නේ පේවීම කියලා. පේවීම අපිට හුරුයි ඒ වචනේ. එතකොට මඩ කිරීම. මඩ කිරීම එයාලා හඳුන්වනවා ගෝරු කිරීම කියලා. ඒකම අපට හුරු පුරුදු වචනයක් තියෙනවා මම්මුලා වීම. මම්මුලා වීම එයාලා හඳුන්වන්නේ අමං වීම. අමං වීම ඒකම දුවේ පුතේ. රදළ ඉඩම් අපි දන්නවා. රදළ ඉඩම්. රදළ ඉඩම් හඳුන්වනවා අපි දන්න වචනයක් නින්දගම් කියලා. නින්දගම් කියලා. එතකොට අරුණැල්ල. මේ අරුණැල්ල සබරගම උපභාෂාවේ භාවිත කරන්නේ දුවේ පුතේ පාන් කළුව කියලා. පහන් නෙමේ පාන් කළුව. ඒ එක්කම කොනිත්තනවා. කොනිත්තනවා මේ දවස්වල හරියට වෙන දේවල්නේ. කොනිත්තනවා කියන වචනය සබරගම උපභාෂාවේ භාවිත වෙන්නේ නියං කඩනවා කියලා. නියං කඩනවා. හොඳයි දුවේ පුතේ, අපි ඒ සාකච්ඡා කළේ සබරගම උපභාෂාව. හොඳයි, සබරගමෙන් අපි දැන් යමු නුවර කලා වියට.
ඔව් ඉඳුනිල් මැඩම්, නුවර කලා විය කියනකොට අපිට මතක් වෙන්නේ වැව්බැඳි රාජ්‍ය. වැව්බැඳි රාජ්‍ය කියන්නේ උතුරු මැද පළාතට අයත් නුවරගම් පළාත, හුරුළුගම් පළාත, කලාගම් පළාත කියන ප්‍රදේශවල භාවිතා වෙන උපභාෂා විවහාරය. භූගෝලීය වශයෙන් ගත්තොත් අනුරාධපුරයේ සහ පොළොන්නරුවනේ උතුරු මැද පළාතට අයිති. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ උපභාෂාව මම මෙන්න මේ විදිහට ඔයගලන්ට මතක් කරන්නම්. අර අපේ ඉඳුනිල් මැඩම් කිව්වා මේ දිගාමඩුල්ලේ කායම හොද්දට කියන නම නේද ඉඳුනිල් මැඩම්? මේ නුවර කලාවියේ ඇත්තෝ පාවිච්චි කරන්නේ ආනම කියලා. ආනම කියන්නේ උකුවට හැදපු හොද්ද. ඉවර වෙලා කියන පොදු වහරට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අහවර වෙලා කියන වචනේ.
ඒක හුරු විටයක් අපිට නේද
අනුපමම. ඒක අපිට හුරු. ඊළඟට මේ අත්තම කියන එකත් අපිට හුරු විනේ. මේ උඩරට කොවි ජනතාව අතර බොහෝම හුරුවට තියෙනවා මේ අත්තම. ශ්‍රම හුවමාරුවට ඒගොල්ලෝ පාවිච්චි කරනවා අත්තම කියන වචනේ. එක් රැස් කරනවාට නුවර කලාවිය වැසිය පාවිච්චි කරන්නේ එකතු පාද වෙනවා කියන එක. අපිරිසිදු ගෙදර ඒගොල්ලෝ හඳුන්වනවා කිලි ගෙදර කියලා. අර අපේ ඉඳුනිල් මැඩම්ට එනකොටම හැදිච්ච ගිරහ දෝෂය නේද ඉඳුනිල් මැඩම්? ඔව්. ඒක ග්‍රහ අපලය කියලා අපි සාමාන්‍ය වහරේ පාවිච්චි කරනවා. සුදුස්සක් කරන්න කියන එක ඒගොල්ලෝ කියන්නේ නිස්සක් කරන්න.
ඔය වචනේ අපට හම්බුණා මතකද අනුපමා මැඩම් උග්ගසේන කතාවස්තුවේදී මේ දෙකටම නිස්ස කළෝ මතකයි නේද?
ඔන්න ඔන්න ගැමි වහරේ යොදාගෙන තියෙනවා කියන එකට හොඳ
අවස්ථාවක්. සද්ධර්ම රත්නාවලී.
රත්නාවලී අපේ ධර්මසේන හාමුදුරුවෝ. ඊළඟට පටු පාර හඳුන්වනවා පෙත් මග කියලා නේද? ස්වාමියා භාර්යාව බොහොම අපූරු සමාජානියෝජනී කුඩාම කාරකයකනේ. පවුල, පවුලේ බිරින්දෑ හඳුන්වන්නේ, බිරින්ද හඳුන්වන්නේ මායියා කියන වචනින්. එතකොට මේ නුවර කලාවිය වැසියෝ බොහෝම අදහනවා ගරු ගාම්භීරව භක්තියෙන් යුක්තව ගණ දෙවියන්, ගණ දෙවියන්ට කරන යාඥාව ඒගොල්ලෝ කියන්නේ යාතිකා කරනවා කියලා. දේව වන්දනේ බොහොම අපූර්වට ඒගොල්ලෝ භාවිතා කරනවානේ. වැඩිමහල් සහෝදරයාට අපි නම් කියන්නේ අයියා කියලානේ, බක්කා කියන නමිනුයි හඳුන්වන්නේ. මේ වචන ටික නම් ඉතාමත්ම වටිනවදුවේ පුතේ. අපි පැණි කොමඩු කියන පළතුරට මේ නුවර කලාවියේ ඇත්තෝ කියන්නේ දිය දොස් කියලා. අලුතින් කපලා ගිනි තබන හේනට කියනවා නවදැනි හේන කියලා. නහයට අහන් නැති උදවිය, ඒ කිව්වේ ටිකක් හිතුවක්කාර අයට කියනවා මදාවියා කියන වචනය. පල්ලමකට ඒගොල්ලෝ කියනවා බෑවුම, බැනේ බෑව සමාවෙන්න බෑවුමට කියනවා එල්ලංගාව කියලා. ඒ වචනේ හරි නුහුරු හින්දා මටත් ටිකක් පැටලුණා.